ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
යුද්ධයේදී සතුරු අතර පත්වීම හරි යුද්ධයේ පරාජය වීම හරි ජපන් ජාතිකයන් දැක්කේ ලොකු අවනම්බුවක් විදිහට. ඒ අපහාසයට වඩා දිවි තොර කර ගැනීම හොඳයි කියලා ජපන් සොල්දාදුව හිතුවා. දෙවැනි ලෝක යුද්ධ කාලයේ එක හිරකඳවුරක ජපන් යුද හිරකරුවන්ගේ සමූහ දිවිනසා ගැනීමක් සිද්ධ වුණා. කොහෙවත් නොවේ, මේ ඔස්ට්‍රේලියාවේ. අද රූරල් බීට් චාරිකාවෙන් මම ඔබව අරගෙන යන්නේ වීරත්වයෙන් පටන් අරන් ඛේදාන්තයකින් කෙලවර වෙච්ච ඒ කතාව සටහන් වුණු සුන්දර මිත්‍යාවතකට. මේ සැරේ ඇන්සක් සමරුව යෙදෙන්නේ ලබන මාසේ අන්තිමට. ඒක වෙනද වගේ උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න පවතින වසංගත තත්ත්වයේ ඉඩ දෙන්නේ නැහැ. ඇන්සක් සමරුව තියෙන්නේ යුද්ධෙදී ඔස්ට්‍රේලියාවට විරුද්ධ පැත්ත හිටගත්ත සතුරු රටක. යුද්ධයේදී සතුරු වුණත් දෙවිපිදු වීරයන් සමරන්න ඉඩ දෙන එක ශිෂ්‍ය සම්පන්න ලෝකයේ අරුමයක් නෙවෙයි. දෙවන ලෝක යුද්ධ කාලෙදී මියගිය ජපාන යුදසිරකරුවන් සහ ජපන් සොල්දාදුවන්ගේ සැමරුම් ස්මාරකයේ තියෙන ප්‍රදේශයට පහුගිය දවසක රාජකාරී අවශ්‍යතාවයක් මට යන්න සිද්ධ වුණා. ඒ පළාත යුද්ධයෙන් සෑහෙන ඈතින් තිබ්බත් ජපන් හමුදා භටයන්ගේ රුධිරයෙන් තෙත්තුණු නගරයක්. ඒත් අද සාමය වෙනුවෙන් කැපුණු නගරයක්. ඒ වගේම ලේවැකුණු අතීතයේ සිහිපත් කරන විශාල සාම උද්‍යානයක් ඒ නගරේ තියෙනවා. ඉතින් අද රූරල් බීට් චාරිකාවෙන් ඔබවම අරන් යන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කාරා නගරයට. කාරා තියෙන්නේ කැන්බරා නගරේ ඉඳලා පැය දෙකක විතර දුරකින්. මම කාරා වෙත ළඟා වුණේ කැන්බරා ගුවන් තොටුපළට ගිහිල්ලා එතනින් කුලියට ලබාගත් වාහනයකින්. කාරා ප්‍රදේශයත් වටේට තියෙන ප්‍රදේශත් අලංකාර භූමි දර්ශන මවනවා. ඒ ප්‍රදේශ කඳු සහ මිටියාවත් වලින් බහුල ප්‍රදේශයන්. හර්තවර්ණ මිටියාවත්වල තනකන ගවයන් බැටලුවන් සුලභ දර්ශනයක්. ඇත්තටම කාරා කියලා මම ඔස්ට්‍රේලියානු උරුවට ශබ්ද කළාට ඒකේ අකුරු දිහා බැලුවම පේන්නේ කෞරා විදිහට. කොහොමත් ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශ නාම ලියලා තියෙන විදිහට ශබ්ද වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවනේ. මොනවා වුණත් අද ඇත්තටම අපි යන්නේ කාරාවල සුන්දරත්වය බලන්න නෙවෙයි, ඒක වෙන දවසක් කරමු. අපි අද යන්නේ සකුරා මාවතට ඔබ්බෙන් ඇති මිටියාවතේ වෙච්ච ඒ වීරත්වයෙන් පටන් අරන් අවසන් වුණු ඛේදාන්තය ගැන සොයලා බලන්න. Prisoners of War, එහෙම නැත්නම් POW කියලා කෙටියෙන් හඳුන්වන යුද හිරකරුවන් රඳවල තියෙන විශාල කඳවුරක් කාරාවල පිහිටවන්නේ දෙවැනි ලෝක සංග්‍රාම කාලෙදී. ඒක නම් කළේ යුද හිරකරු කඳවුරු අංක 12 කියලා. ඔස්ට්‍රේලියාව සහයෝගය දුන්න මිතුරු හමුදාවන්ට විරුද්ධව සටන් කරපු රටවල හමුදා භටයන් යුද්ධයේදී අත්අඩංගුවට පත් වුණාම ගෙනල්ලා රඳවපු කඳවුරක් තමයි මේක. ඉතාලියානුවන්, කොරියානුවන්, ඉන්දිනීසියානු, ඒ වගේම ෆෝමෝසා කියලා හඳුන්වපු තායිවාන ජාතිකයන්, ඒ වගේම ජපන් සොල්දාදුවන් සහ නිලධාරීන් මේ හිර කඳවුරට අරගෙන ආවා. යුද හිරකරුවන් පමණක් නෙවෙයි, මිතුරු පාර්ශ්වයට අල්ලන්නේ නැති ආණ්ඩුවලට සහය දුන්න දේශපාලන හිරකරුවන් පවා මෙහි ගෙනල්ලා දැම්ම කියලා චෝදනාවක් තියෙනවා. මේ කඳවුර පිහිටලා තිබ්බ ඉතාම සුන්දර මිටියාවතක. එක කොටසකට අක්කර 17ක් ගානේ වෙන්න කොටස් 4කට කඳවුර බෙදලා තිබ්බා. මුලින් කඳවුර හැදුවේ එක කොටසක හිරකරුවන් 1000ක් රඳවන්න. හිරකාරයන්ට පැනලා යන්න බැරි වෙන බොහොම ආරක්ෂිතව විශේෂ උස කම්බි වැටවල් කීපයකින් වට කරලා තමයි කඳවුර හදලා තිබ්බේ. කඳුරේ පළවෙනි කම්බි වැටෙන් පැනනහම හම්බ වෙන ඊළඟ කම්බි වැට වෙනකන් තියෙන හීන් බිම් තීරුව හැඳුන්වුනේ කාටවත් අයිති නැති එහෙම නැත්නම් නෝ මෑන්ස් ලෑන්ඩ් කියලා. මේ තීරුවට පැන්න කෙනෙක්ව ඉතා උස මුරකුළුනේ ඉන්න සෙබළුන්ට හොඳට පේනවා. ඒ විතරක් නෙමෙයි, රැටත් මේ තීරුව ආලෝකමත් කරලා තියෙන්නේ. එහෙම කවුරු හරි ගියොත් ඔවුන්ව ස්ථානගත කරලා තියෙන ස්වංක්‍රීය මැෂින් තුවක්කු දෙකක ඉලක්කයට අහු වෙනවා. ඉතින් කඳවුරෙන් පනින්න හිතන එක දිවි නසා ගැනීමකට වැදගත් නෙවෙයි. මිත්‍ර හමුදා උතුරු අප්‍රිකාවේදී අල්ලගත්ත ඉතාලි යුද භටයන්ගෙන් 15,000ක් ඔස්ට්‍රේලියාවට ගෙනාවා. 1941 කාරා වීදි දෙකේ හිර කඳවුරට ඉතාලි යුද හිරකාරයෝ ගෙනියනවා බලන්න කාරා වැසියෝ පෙළ ගැහුණා. ඒ ටික කාලෙකට පස්සේ නගරවැසිය හිරකඳුරේ ඉතාලි කොටසේ කම්බි වැටෙන් එළියේ රැඳිලා ඉන්න ගත්තේ ඉතාලි හිරකාරයන්ගේ රසවත් සින්දු අහන්න. ටිකෙන් ටික ඉතාලි යුද හිරකාරයන් ප්‍රමාණය විතරක් 5,000 පැන්නා. ඒත් ඔවුන් ඉතාම මිත්‍රශීලී විදිහට කඳුරේ ආරක්ෂාවට හිටපු ඔස්ට්‍රේලියානු සෙබළුන්ගේ නගරවැසියන්ගේ හිත් දිනා ගත්තා. මේක නිසා ඔවුන්න අවම ආරක්ෂාවක් සහිතව වැඩට යොදා ගැනීමට පටන් ගත්තා. ඒ බොහෝ විට ගොවිපළවල වැඩ කරන්න, එහෙම නැත්නම් කැලේ ගස් කපන්න, සඳුදා ට්‍රක්රථයක නැගලා සින්දු කියමින් යන ඉතාලි හිරකාරයෝ ආයි සෙනසුරාදා හිරකඳවුරට ගෙනාවා. ඒ අනගමන් ඔවුන් නගරේ කුඩා දරුවන්ට පොඩි රසකැවිලි පාසල් විසිකරා. ඒ වගේම තරුණියන්ට කුඩා මල් කලඹවල් විසිකරා. ඉතින් නගරේ තරුණියන් සහ ඉතාලි හිරකාරයන් අතර පෙම් පළහිලව් පටන් ගන්නත් වැඩි කාලයක් ගියේ නැහැ. එක හිරකාරයෙක් තමන්ගේ ඇඳුම් ගලවලා ගංයුරේ හංගලා ගඟහරා පීනලා පෙම්වතිය බලලා නැවත හවස ට්‍රක් රථය පිටත් වෙන වෙලාවට ඇවිල්ලා තියෙනවා. මුරසෙබළුන් ඒ වගේ දේවල් වලට බාධා කළේ නැහැ. ඒත් ආසියානු යුද හිරකරුවන්ගේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්. ඉන්දුනීසියාවෙන් ගෙනල්ලා තිබුණ යුද හිරකරුවන් නෙමෙයි, ඉන්දුනීසියාව යටත් කරගෙන හිටපු ඕලන්ද ජාතිකයන්ට විරුද්ධ වැඩ කරපු සිවිල් වැසියන්ව. යුද හිරකරු ප්‍රඥප්තියටත් ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවටත් මේක පටහැනි දෙයක් කියලා විශාල විරෝධතාවයකුත් ඇති වුණා. කාර කඳුරේ නියමිත හිරකරු සීමාව ඉක්මවල යන්න වැඩි කාලයක් ගියේ නැහැ. ජපාන යුද හිරකරු කොටසේ තිබ්බේ වෙනස්ම තත්ත්වයක්. ඔවුන් හිටියේ ඉතාම ලැජ්ජාවකින් සහ ආතතියකින්. ජපාන් යුද බැටියන් පැමිණිලා තිබ්බේ පවුලේ නම්බුව සහ කීර්තිය ඉතාමත් වැදගත් විදිහට සලකපු සංස්කෘතික පසුබිමකින්. හතුරට යටත් වීම හරි ග්‍රහණයට පත්වීම තමන්ගේ පවුලට දරා ගන්න බැරි අපහාසයක් ගේන කටයුත්තක් විදිහට තමයි ඒ සංස්කෘතියේ සැලකුනේ. ඉතින් එහෙම අපකීර්තියකට පත්වෙච්ච ජපන් ජාතිකෙක් ආයි ජපානයට ආවොත් ඔහුව යුද්ධ අධිකරණයකින් වරදකරු කළ දඬුවම් දෙන්න හරි මරණයට පත් කරන්න හරි ඉඩ තිබුණා කියලා තමයි අත්අඩංගුවට පත්වෙච්ච ජපන් යුද හිරකරුවෝ හිතුවේ. ඔවුන් අහුනාත්ම ජපන් හිරකාරයෝ දුන්නේ බොරු නම් ඒ ජපානින්නේ තමන්ගේ පවුලට අවනම්බු වෙයි කියලා බයට. ඉතින් මේ නිසා ජපාන් යුදකරුව හිටියේ ඉතාම පිරිහුණු මානසික තත්ත්වයකින්. ඒක ඔවුන්ගේ සෞඛ්‍යයත් දුර්වල කරා. ඔවුන්ට නෑදෑ හිතමිතුරුකින් ලියුමක් ආවෙත් නැහැ. ඔවුන් එහෙම ලියුම් ලියන්න කැමති වුණෙත් නැහැ. ඔවුන් ජීවත් වුණේ හරියට මියගිය පුද්ගලයන් විදිහට. ඔය අතර තමයි කාර කඳුරේ ඉඩමදි වීම නිසායි ජපාන් හිරකරුවන්ගේ නොරිසිම් හැසිරීම නිසායි පහළ නිලයන් වල සිරකරුවන්ව ළඟ තියෙන හේ ප්‍රදේශයේ හිරකඳුරකට මාරු කරන්න තීරණය වෙන්නේ. මේ තීරණය පැය 24ක් ඇතුළත ක්‍රියාත්මක කරන්න හිරකඳුර බාර නිලධාරීන් තීරණය කරනවා. මේක ජපාන් යුද සිරකරුවන් දැක්කේ තමන්ව තවත් පල්ලෙහාට දැමීමක් විදිහට. මේ ගැන එදාර රැස්වීමක් තියෙන ඔවුන් යම්කිසි තීරණයකට එළඹෙනවා. හැමෝම කැමති නැති වුණත් පොදු එකඟතාවයකට විරුද්ධ වෙන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ১৯৪৫ අගෝස්තු මාසේ 5 වෙනිදා හිමිදිරි පාන්දර ජපන් යුද හිරකරුවන්ගේ පලා යාමේ කැරැල්ල ආරම්භ වෙන්නේ මම අර කලින් කියපු පසුබිමත් එක්ක. ඔවුන්ට තිබ්බ ආයුධ තමයි බේස්බෝල් පිටි, පොලු කෑලි, පිහියවල්, ගෑරුප්පු, යකඩ ඇන, වයර්, බ්ලැන්කට්. ඕවා තමයි මැෂින් තුවක්කු තිබ්බ ඔස්ට්‍රේලියානු හමුදාව එක්ක සටනට ඔවුන්ට තිබ්බේ. මුලින්ම හිරකරුවන් පිරිසක් එක මැෂින් තුවක්කුවකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරද්දී අනේ පිරිස කම්බි අටවල් කඩාගෙන කඳුරෙන් ඔබ්බේ තියෙන මිටියාවතට පලා යන එක තමයි ඔවුන්ගේ සැලැස්ම වුණේ. අහන්නත් දෙයක් නෙවෙයි, මේ කැරල්ලේදී හුඟක් ජපන් සිරකරුවෝ ඔස්ට්‍රේලියානු හමුදාවේ මැෂින් තුවක්කු පහරට ඉලක්ක වෙනවා. ගැටුම ඉවරෙද්දී යුද හිරකරුවන් 231 දෙනෙක් මිය යනවා, 104 දෙනෙක් තුවාල ලබනවා. ඒ 334ක් කාරා ගමට පැනගන්න සමත් වෙනවා. තුවාල ලැබපු සහ පැනගන්න බැරි වෙච්ච හුඟ දෙනෙක් කඳවුරේ ඔවුන්ගේ නිවාස ඇතුලේ දිවිනසා ගන්නවා. කඳවුර අවට සහ ඇතුලේ ගස්වල එල්ලි එල්ලි තිබුණේ දිවිනසාගත් ජපන් සිරකරුවන්ගේ සිරුරු. ඔවුන් එහෙම කළේ නැවත අහුවීමේ අවමානයෙන් මිදෙන්න. කැලේටයි ගමටයි පැනගත්ත හිරකාරයන්ටත් ඉක්මනටම තේරුණා තමන් කරගත්ත මෝඩකම. නොදන්න රටක වෙනස් මිනිස්සු පිරිසක් අතර ඔවුන්ට හැංගිලා බේරෙන්න අමාරුයි. ඔවුන්වත් දවස් 9ක් විතර ගත වෙනකොට අත්අඩංගුවට පත් වුණා. මේ කැරල්ලේ නායකයෝ කියලා තිබ්බේ කිසිම සිවිල් වැසියෙකුට අනතුරක් කරන්න එපා කියලා. ඉතින් සිරකරුව කිසිම දෙනෙක් කාරාගමේ කාටවත් හිරියරයක් කළේ නැහැ. සමහරු අත්අඩංගුවට පත් වුණේ කිලෝමීටර් 50ක් විතරයි ඇතින්. සමහරු ගොවි පෙළවල් වල හැංගිලා ඉඳලා. ඒ කාලේ හිටපු ඔස්ට්‍රේලියානු අගමැති ජෝන් කර්ටින් මේ ජපන් යුද හිරකරුවන්ගේ කැරල්ල විස්තර කරේ තමන්ගේ ජීවිතය ගැන කිසිම සැලකිල්ලක් නැතුව කළ දිවිනසා ගැනීමේ වායමක් විදිහට. ඒ ජපන් යුද හිරකරුවන් ඒක දැක්කේ තමන්ගේ යුතුකමක් සහ වගකීමක් විදිහට. ජපානේ හරාකිරි කියලා දිවිනසා ගැනීමේ චාරිත්‍රයක් තියෙනවා. ඒ හතුරට අහුණාම හරි පවුලට වෙන අපකීර්තියකින් හරි මිදෙන්න. ඒ චාරිත්‍රයේදී ඔවුන් සුදු අවාන ප්‍රදර්ශනය කරනවා. ඒ තමන්ගේ ආත්මයේ පිරිසුදු බව පෙන්වන්න. මේ මැරිච්ච යුද හිරකරුවන් හුඟක් දෙනෙක්ගේ ඇඳුමේ ඇතුලේ පපුව උඩ සුදු කඩදාසියක් තියලා තියෙනවා. ඒක ඔවුන් දිවිනසා ගැනීමේ අරමුණකින් මේ පලා යාම සැලසුම් කළා කියන එකට සාක්ෂියක්. මේ මරාගෙන මැරෙන හිරෙන් පැනලා යාමේ කැරැල්ලේදී ඔස්ට්‍රේලියානු සොල්දාදුවෝ 4 දෙනෙක් මිය යනවා. ඔවුන්ගේ සහ ජපන් යුද සිරකරුවන්ගේ බස්මාවශේෂ කාරාවල තියෙන යුද්ධ සුසාන භූමියේ එකිනෙකට සමීපව ඒත් වෙන්වෙන් කොටස්වල තැන්පත් කරලා තියෙනවා. පස්ස කාලක ඔස්ට්‍රේලියාවේදී මියගිය හැම ජපන් සොල්දාදුවකම අවශේෂ මේ කාරාවල තියෙන ජපන් යුද සුසාන භූමියට ගෙනාවා. අද ඒ හිරකඳුර තිබෙන තැන විශාල සාම කලාපයක් කළා. තවමත් හිරකරුවන් හිටපු නවාතැන් පළවල් වල නටබුන් ඉතිරි වෙලා තියෙනවා. මම එතනට ගියේ මලහිරුගේ අන්තිම හිරු රැස් පහළ මිටියාවට රොබ්බෙන් තියෙන කඳු අතරින් හැංගිලා යද්දී. ඒ රතු හිරු රැස් වලින් ආලෝකමත් වෙච්ච කුඩා නිවාස පේලිවල නටබුන් දිහා බලලා ජපන් හිරකරුවන්ගේ මානසිකත්වය ගැන වටහා ගන්න මම උත්සාහ කරා. ඔවුන්ගේ වීරත්වය ගැන සතුටකුත් ඒ අසාර්ථක වුණු වෑයම ගැන කනගාටුකුත් මට ඇති වුණා. ඒ නටපුන් අතර කුඩා අඩිපාරවල් හදලා තොරතුරු පූරු සවි කළා තියෙන්නේ. හිරකඳුරට මායිමේ තියෙන සක්‍රා මාවතේ මම නැවත කාරා නගරේ දිහාවට ගියා. ඒ පාර අවසානයේ තියෙන ජපන් උද්‍යානය. ඒක ඉතා අලංකාර උද්‍යානයක්. ජපන් ගොඩනැගිලි මල් කුඩා ජල තටාක සහ දියලි තියෙන සුන්දර උද්‍යානයක්. ඒක යුද්ධයෙන් පස්සේ සංහිඳියාව සඳහා කරපු වෑයමක්. ලබන මාසයට දෙන ඇන්සක් දිනේ පසුබිමේ යුද්ධයේ කොයි පැත්තේ හිටියත් අරමුණක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරපු වීරයන්ට මගේ උපහාරය පුද කරන ගමන් ඉතිහාසයේ ඛේදජනක සිදුවීමක් සිදු වුණු කාරා ප්‍රදේශයට ගිය රූරල් බීට් චාරිකාව මම මෙතනින් නිමා කරනවා. මේ චාරිකාවේදී ගත්ත ඡායාරූප ඔබට SBS සිංහල Facebook පිටුවට ගියොත් බලා ගන්න පුළුවන්. එහෙමනම් ලබන මාසයේ අන්තිම සිකුරාදා නැවතත් හමුවෙමු.
SBS සිංහල සේවය ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන් මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.